නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කෙටියෙන් ධර්ම කරුණු ටිකක් මම මතක් කරනම් මතක් කරලා දවල් කියලා දුන්නා වගේ භාවනා කරන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ කප්ප කියලා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ සංගත ඇබිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කතන්නකෝ බන්තේ ජානතු කතම් පස්සතු ඉමත්මින්ච සවිඥානකේ කායේ බහිතාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය නහොන්ති. ස්වාමීනි, කෙසේ දන්න කෙසේ දකින කෙනාටද මේ සවිඥානක කයෙත් බාහිර සියලු නිමිති වලත් අහංකාර මමංකාර මම මගේ කියන මානානුසය නැති වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ සවිඥානක කයෙත් බාහිර සීල නිමිති වලත් මම මගේ කියලා මානානුසය නැති වෙන්නේ කුමක් දන්න කුමක් දකින කෙනාටද කියලා. ඒ විලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්කිසි කප්ප රූපං, කප්ප යම්කිසි රූපයක් තියෙනවා නම් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඖදාරික සුකුම රළු සිවුම් හීන ප්‍රණීත දුර ළඟ ඒ හැම රූපයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්ක යුතුයි. මෙන්න මේ විදිහට දන්න කෙනාට මේ විදිහට දකින කෙනාට මේ සවිඥානක කයෙත් බාහිර සියලු නිමිති වලත් මම මගේ කියන මානානුසය නැති වෙනවා ගෙවෙනවා කියලා පෙන්වනවා. ඒ වගේම රූපය වගේම වේදනාවෙත් සංඥාව සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධේම අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ආධ්‍යාත්මික බාහිර සලු සිවුම් හීන ප්‍රණීත දුර ළඟ මේ හැම ස්කන්ධයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දන්න කෙනාට දකින කෙනාට මේ සවිඥානක කයෙත් බාහිර සියලු නිමිති වලත් මම මගේ කියන මානානුසය ගෙවෙනවා. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. නේතං මම නේසෝ හමස්මින් නේසෝ අත්තාති. මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න ඕනේ. නේතං මම කියලා කියන්නේ පාලි මම කියලා කියන්නේ සිංහලෙන් මගේ කියන අර්ථයට. මගේ කියලා කියනකොට තණ්හාව. නේසු හමස්මින් කියලා කියන්නේ මම කියන අර්ථය. එතකොට මානය. ඒතං මම කියලා කියන්නේ ඒතම් මම කියලා කියන්නේ මගේ කියන එක. තණ්හාව. ඒසු හමස්මින් කියලා කියන්නේ මම කියන එක. එතකොට මානෙ. ඒසු මේ අත්තාති කියලා කියන්නේ මගේ ආත්මය කියන එක. එතකොට දික්තිය. ඒතම් මම ඒසු හමස්මින් ඒසු අත්තාති කියනකොට තණ්හා මාන දික්ටි කියන කෙලෙස් තුන තමයි එකින් නිර්වචනය වෙන්නේ. එතකොට නේතං මම නේසු හමස්මින් නෙමේසු අත්තාති. මගේ නෙවේ, මගේ වූ කිසිම දෙයක් දකින්න එපා. අතීත රූපෙවත්, වර්තමාන රූපෙවත්, අනාගත රූපවලත් කිසිම රූපක මගේ වූ රූප දකින්න එපා. මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා, මගේ අක්කා, මගේ ගෙවල් දොරවල් යාන වාහන ඌ රූප, එහෙම නැත්නම් මගේ ඇහැ, මගේ කන, මගේ දිව නාසය, මගේ ඌ කිසිවක් අතීත ස්කන්ධ ටිකේත්, වර්තමාන ස්කන්ධ ටිකේත්, අනාගත ස්කන්ධ ටිකේත් දකින්න එපා. එතකොට තණ්හාව නැහැ. නේසු හමස්මි මම වූ තමන්ගේ වූ අතීතේ හෝ වර්තමාන හෝ අනාගත හෝ කිසිදු ස්කන්ධයක් දකින්න එපා. තමන් වූ තමන්ගේ ආත්මය වූ අතීත ස්කන්ධයක්වත් වර්තමාන ස්කන්ධයක්වත් අනාගත ස්කන්ධයක්වත් දකින්න එපා කියනවා. මෙන්න මෙහෙම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මිකව හරි බාහිරව හරි ඖදාරික කියලා කියන්නේ, ඖදාරික රූප කියලා කියන්නේ ඇහැ, ඇහැට පෙනෙන රූප, කන, කනට පෙනෙන ඇහෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගන්ධ, දිව, දිවට දැනෙන රස, කය, කයට දැනෙන පොට්ටබ්බේ කියන මේ දස රූප ටිකට කියන ඖදාරික රූප කියලා. හිතට හම්බ වෙන රූප තියෙනවනේ හීනෙන් පෙනෙන. අපිට දැන් සිහි කරන්න පුළුවන්, කෙනෙක් මරුවත් සිහි කරන්න පුළුවන් අම්මාගේ රූපයක්, තාත්තගේ රූපයක්. ඒ වගේ හිතට හම්බ වෙන රූප ටිකට කියන ධම්මායතන පරියාපන්න රූප කියලා. ඒ රූපයට කියනවා සුකුම රූප කියලා. ඒ රූප වලට කියනවා සුකුම රූප කියලා. එතකොට ඖදාරික රූප වේවා සුකුම රූප වේවා හීනං වා පනිතං වා. හීන රූප කියලා කියන්නේ අප්‍රිය හිතෙන, අමනාප හිතෙන, අකමැත්ත හිතෙන, දුර්වර්ණ වූ, කැත වූ, ලෝකය අවමං කරන රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා, සිතට සිහි වෙන රූපයක් වේවා, ඒක හීන රූප. ප්‍රණීතයයි සම්මත, ලෝකය කැමති, ප්‍රිය වූ, මනවඩන, සතුට ඇති වෙන රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා, සිහි කරන රූපයක් වේවා, ඒවා ප්‍රණීත රූප. හීනංව ප්‍රණීතං වා යන් දුරේ සන්තිකේවා. තමන් ළඟපාත අහල පහල තියෙන රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් බොහෝ ඈතක තියෙනවා කියලා හිතෙන රූපයක් වෙන්න පුළුවන්. මෙන්න මේ 11 පොළම හැම රූපයක්ම මම, මගේ නෙමෙයි, මමත් නෙමෙයි, මගේ ආත්මයත් නෙමෙයි කියලා දකින්න ඕනේ කියලා. එතකොට මේ හැම රූපයක්ම මම නෙමෙයි, මගෙත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි කියලා දකින්නේ කොහොමද අපි? අපිට එහෙම දකින්න නම් අපි රූපය ගැන හොඳට දැනගෙන තියෙන්න ඕනේ. ඉති රූපං ඉති රූපස සම්පතියෝ ඉති රූපස අත්තංගම. මේ රූපයි මේ රූපයන්ගේ ඇතිවීමයි මේ රූපේ නැතිවීමයි කියලා හොඳට පෙවුනොත්, රූපයක් හැදෙන්නේ රූප කියලා යමක් තියෙනවා නම් ඒ රූප ඔක්කොම මෙන්න මේච්චරයි. ඒ රූප හැදෙන්නේ මෙන්න මේ හේතුවෙනුයි. මෙන්න මේ හේතුව නැති වෙනකොට මෙන්න මේ රූප ඔක්කොම නැති වෙනවා කියන එක හොඳට පෙවුනොත් පෙනෙනවා නම් ඉබේම ඒ හැම රූපයක්ම මමවත් මගේවත් මගේ ආත්මවත් වූ රූප තිබුණත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි, තියෙන්නේද නෙමෙයි කියන නෝන එළපතිටිනවා. තේරෙනවා නේද? ඒ හැම රූපයක්ම මගේ රූප, මම වූ රූප, මගේ ආත්මය වූ රූප කියලා නොදකින්නවා නම්, දකින් නැත්තම්, Tamante එහෙම පෙන්නේ නැත්තම් මේ ආධ්‍යාත්මික කායේ බාහිර සීල නිමිති වලත් මානානුසය මම මගේ කියන කෙලෙසේ මිම්ම මානානුසය නැති වෙනවා. ඒ විදිහට මානානුසය නැති වෙන විදිහට මගෙත් නෙමෙයි, මමත් නෙමෙයි, මගේ ආත්මයත් නෙමෙයි කියලා දකින්න නම් එයා දකලා තියෙන්න ඕනේ රූපය කියන එක මොකක්ද? හේතු ප්‍රත්‍යයයි. රූපය කියන එක පටිච්ච සමුප්පන්නයි. පටිච්ච කියලා කියන්නේ හේතු. හේතු කියන එක සමුප්පන්න කියන්නේ හට ගන්නවා කියන එක. පටිච්ච සමුප්පන්නයි හේතුන්ගෙන් හට ගන්නවා කියන එක. පටිච්ච සමුප්පාද සහ පටිච්ච සමුප්පන්න කියලා ධර්මතා දෙකක් තියෙනවා. පටිච්ච සමුප්පන්නය පටිච්ච සමුප්පාදයක් වෙනවා. පටිච්ච සමුප්පාදේ පටිච්ච සමුප්පන්නයක් වෙනවා. එතකොට ඒ කිව්වේ පටිච්ච සමුප්පාද කියලා කියන්නේ, සමුප්පාද කියලා කියන්නේ ප්‍රත්‍යයන් උපදවන කියන අදහසින්. හේතු, හේතුව හඳුන්වනවා ඵලයන් උපදවන අදහසින් පටිච්ච සමුප්පාදයි කියලා. ඵලය හඳුන්වනවා පටිච්ච සමුප්පන්නයි කියලා. අපි කිව්වොත් තාත්තා කෙනෙකුට කියනවා පටිච්ච සමුප්පාද කියලා, ඵලයක් උපදවනවා හේතු. පුතාට කියනවා පටිච්ච සමුප්පන්නයි කියලා. තාත්තා පටිච්ච සමුපාදයක්, පුතා පටිච්ච සමුප්පන්නයි. ඒ පුතාට පුතෙක් උපන්නොත් මේ පටිච්ච සමුප්පන්නයි කියපු එකට කියන්න වෙනවා පටිච්ච සමුප්පාදයි. එයාට ඒ මොනපුරාට පටිච්ච සමුප්පන්නයි. සියයට සාපේක්ෂව මෙයා පුතා පටිච්ච සමුප්පන්නයක්, මුණුපුරට සාපේක්ෂව මෙයා පටිච්ච සමුප්පාදයක්. ඒ වගේ හැම දෙයක්ම පටිච්ච සමුප්පාදද වෙනවා, පටිච්ච සමුප්පන්නද වෙනවා. තේරුණා නේද? දැන් පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං කියන මේ හැම අංගයක්ම පටිච්ච සමුප්පාදද වෙනවා, පටිච්ච සමුප්පන්නද වෙනවා. අවිද්‍යාව පටිච්ච සමුප්පාදයි, සංඛාරය පටිච්ච සමුප්පන්නයි. සංඛාරය පටිච්ච සමුප්පාදයි, විඥානය පටිච්ච සමුප්පන්නයි. විඥානයේ පටිච්ච සමුප්පාදයි නාම රූප පටිච්ච සමුප්පන්නයි වෙනවා. ඒ වගේ. එතකොට රූපය කියන එක අපිට හොඳට තේරෙන්න ඕනේ පටිච්ච සමුප්පන්න දෙයක්. මොකද්ද පටිච්ච සමුප්පාදේ? රූපේ ආහාර ප්‍රත්‍ය. ආහාරය කියන එක පටිච්ච සමුප්පාදයක් නැත්නම් ප්‍රත්‍යයක්. ප්‍රත්‍ය සමුප්පන්නයි රූපය. යම් කිසි රූප කියලා යමක් තියෙනවා නම් දැන් අපි මෙච්චර කාලයක්ම හිතාගෙන හිටියේ තියෙනවනම් තියෙන රූප, සත්වයන්ගේ රූප, පුද්ගලයන්ගේ රූප, මිනිස්සුන්ගේ රූප, ගොඩනැගිලි වල රූප කියලානේ නේද? නමුත් ඔය අපේ ලෝකේ, ඔය අපේ ප්‍රපංච සංඥාව ඇතුලේ ඔය තමයි මගේ වූ රූපවල හැටි, මම වූ රූපවල හැටි, මගේ ආත්මය වූ රූපවල හැටි තමයි ඒ විස්තරේ. නමුත් ඒ මම, මගේ, මගේ ආත්මය කියන කෙලෙසිට ඉඳ නැහැ රූපයක සැබෑම ස්වභාවය දැක්කොත්. යම් කිසි අතීත, අනාගත, වර්තමාන අජත්තං වල කියලා කියන්නේ තමා තුල, බහිද්ධාවා කියලා කිව්වේ බාහිර, ඖදාර්ග කියලා කිව්වේ පටික සම්පස්සේ නැත්නම් ස්පර්ශ ආයතන පහ, සුකුම කියලා කිව්වේ ධම්මායතන පරියාපන්න රූප, සිතට පෙනෙන රූප, හීනෙන් පෙනෙන මට්ටම රූප, හීන රූප, ප්‍රණීත රූප, දුර රූප, ළඟ රූප කියන මේ සියලුම රූප වල යතහ භූත ස්වභාවය. යතහ භූත කියලා කියන්නේ මොකද්ද? භූත කියන්නේ ඌ, අපි කියන්නේ අභූත චෝදනාවක් කියලා. අභූත කියන්නේ නොවූ දෙයක් කියන එක. භූත කියන්නේ ඌ. යතහ භූත කියලා කියන්නේ යම්සේ පවතින, යම්සේ ඌ සැබෑවටම පවතින, මේ රූපයන්ගේ සැබෑවටම පවතින ස්වභාවය තමයි මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. යම් කිසි රූප කියලා යමක් තියෙනං ලෝකේ මේ 11 පොළේම හොඳට මතක තියාපා ගන්න, පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ මහ භූත සහ මහ භූත නිසා මහ භූත ඇසුරු කරගෙන පවතින රූප, ඒකට කියනවා උපාදාය රූප කියලා. මෙන්න මෙබඳු රූප ටිකක් විතරමයි තියෙන්නේ. රූපවල මිනිස්සුන්ගේ, සත්තුන්ගේ, ගෙවල් දොරවල් වල රූප නැහැ. යම් කිසි රූප කියලා යමක් තියෙනං තියෙන්නේ මොනවද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතු, සතර මහා ධාතු නිසා පවත්නා රූපත් කියලා යම් වෙලාවක දැක්කොත් එදාට සතර මහා ධාතුයේ හෝ උපාදාය රූපවල කොහොමද නැදෑයෝ ඉන්නේ? කොහොමද ගෙවල් දොරවල් තියෙන්නේ? කොහොමද ඉඩකඩ යාන වාහන තියෙන්නේ කියලා අපිට ඉබේමයි පේන්නේ. අපි ඒකට උපමාවක් ගනිමු. අපි කියමු ගඩොල්, වැලි, සිමෙන්ති ටිකක් අරගෙන අපි බිත්තියක් බඳිනවා. ගඩොල්, වැලි, සිමෙන්ති, වතුර ටික එකතු කරගෙන අරගෙන බිත්තියක් බඳිනවා. හදලා බිත්තිය කපලා දුකල සුදත් මදිනවා. දැන් නිකමට අපි හිතමු ඕන දැන් බිත්තිය කියන ටිකට හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ ද්‍රව්‍ය ටිකක් එකතු වෙලා. ඊට පස්සේ මුළු බිත්තියම වැහෙන්න අපි පස්සේ චිත්‍රයක් අඳිනවා. මුළු බිත්තියම වැහෙන්න චිත්‍රයක් අඳිනවා දැන් අපි. ඊට පස්සේ දැන් ඈත ඉඳලා ඇහෙන් බැලුවොත් අපිට පේන්නේ මොකක්ද? චිත්‍රය. දැන් බිත්තිය පේනවද අපිට? නෑ. දැන් බිත්තිය සම්පූර්ණ වැහෙන්න මැදලා තියෙනවා මොකද්ද? චිත්‍රය. ඇහැට පෙනෙනවා චිත්‍රය. හොඳයි. පෙනෙන චිත්‍රය අල්ලන්න කියලා අපි අත දැම්මොත් ගිහිල්ලා අත හැපෙන්නේ මොකේද? බිත්තියේ. ගඩොල් වලින් සිමෙන්තියෙන් කළ බිත්තියේ. අතට චිත්‍රය අහුවෙන්නේ නැහැ. ඇහැට බිත්තිය අහුවෙන්නේ නැහැ. තේරුණා නේද? උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන පවතිනවා. දැන් චිත්‍රයට කිසිම වෙලාවක තනියම පවතින්න බෑ. බිත්තිය ඇසුරු කරගෙනයි දැන් චිත්‍රය කියන එක පවතින්නේ. තේරුණා නේද? උපාදාය කියලා කියන්නේ චතුන්නංච මහබෝධානං උපාදාය රූපං. සතර මහා ධාතුන් උපාදාය කරගෙන තියෙන රූපය. ඒ රූපෙන් සතර මහා ධාතුවම දැක්ක යුතුයි මිසක. ඒ කියන්නේ සතර මහා ධාතුව අතනවර ඒ රූපෙ පවතින්නේ නැහැ. පවතින්න බෑ. දැන් අපිට චිත්‍රය නැතුව බිත්තියට තියෙන්න පුළුවන්. බිත්තියක් හෝ යම් ඒ වගේ පෝරුවක් ආධාරයක් නැතුව චිත්‍රයක් තියෙනවද? තියෙන්න පුළුවන්ද? පවතින්න පුළුවන්ද? බෑ. එතකොට චිත්‍රයට කියනවා උපාදාය රූපයක් කියලා. අපි නිකමට කිව්වොත් මෙතන බිත්තිය උපාදාය කරගෙන මේ චිත්‍රය පවතින්නේ. බිත්තිය උපාදාය කරගෙනයි චිත්‍රය පවතින්නේ. කිසිම වෙලාවක බිත්තිය එතන තියෙද්දි චිත්‍රය විතරක් ගන්න බෑ. අපිට චිත්‍රය ගන්න වෙනවා මොකද? එහෙමනම් බිත්තියත් එක්කම ඒක ඇසුරු කරගෙන පවතින මහ භූත ටිකත් එක්කම. ඇස් ඉදිරිපිටට ආපු හැම රූපයක්ම උපාදාය රූපමයි. ඒ හැම රූපයක්ම මහ භූත ටික බදාගෙනම තිබුණ මිසක මහ භූතයන්ගෙන් වෙන්ව රූප තිබුණේ නැහැ. අපි ওই උපාදාය රූපෙට තව මිම්මක් ගත්තොත් වතුරකට වතුරක් මත පතිත වෙලා තියෙන ගොඩනැගිල්ලක හෝ ගහක වැලක ඡායාවක් අපිට දකින්න බැයිද වතුරේ? පුළුවන්. අන්නේ වතුර මත පතිත වෙලා තියෙන ඡායා රූපයට කියනවා උපාදාය රූපය කියලා. උපාදාය රූපෙට හොඳම මිම්ම තියාගන්න ඒක. ඇහැට පේනවා. හැබැයි අල්ලන්න කියලා අත දැම්මොත් අත ගිහිල්ලා හැපෙන්නේ කොහෙද? වතුරේ. වතුර කියන්නේ මහ භූතයන්ටයි ආපෝ ධාතුව. ආපෝ ධාතුව ඇසුරු කරගෙන දැන් මේ චිත්‍රය තියෙනවා. කිසිම වෙලාවක වතුර ටිකේ තියෙන මේ ඡායාව අපිට ඔසවලා ගන්න පුළුවන්ද? කිසිම වෙලාවක ඔසවලා ගන්න බෑ. ඉතින් අපිට පෙනෙන දේ ඔසවලා ගන්න නම් ඒක පතිත වෙලා තියෙන ද්‍රව්‍යයත් එක්කම. අපි කියමු බේසමකට තියෙන වතුරට ඡායාව වැටලා තියෙනවා නේද? ඡායාව ගන්න බෑ. අපිට බේසමත් එක්ක මිසුතේක වතුරත් එක්ක මොන ඡායාව ළඟට ගත්තා කියන්නේ. ඒ වගේ මේ ඇහැට පෙනෙන හැම රූපයක්ම මහ භූත ටික උපාදාය කරගෙන තියෙන්නේ. කිසිම වෙලාවක මේ පෙනෙන රූපය අපිට ඔසවලා ගන්න බෑ, ළඟට ගන්න බෑ, උපාදාය රූපේ ළඟට ගන්න බෑ, දුරස් කරන්නත් බෑ, ළඟට ගන්නත් බෑ, දුරස් කරන්නත් බෑ, අපිට ඒක ඔසවලා ගන්න බෑ. ඒ රූපය ඇසුරු කරගෙන තියෙන මහ භූත රූප මිටි ලං කරනකොට පෙනෙන දේ ලං වෙනවා වගේ පෙනෙන්නේ අපිට. අපිට පෙනෙන දේ ළඟට ගන්න වෙන්නේ මහ භූත ටිකටත් නෑදෑකම් කියාගෙනම ඒකේ තියෙන ආදීනවත් විඳිමින්ම මිසක. එහෙම නැතුව ඇහැට පෙනෙන රූපය ඇසුරු කරන්න වෙන ක්‍රමයක් නෑ. ඒ වගේ එතකොට අපිට ඔන්න ඔය බඳු රූපයක්මයි අර වතුරට පතිත වෙච්ච ඡායාව බඳු, බිත්ති ඇසුරු කරගෙන පවතින චිත්‍රයේ බඳු රූපමයි ඇස් ඉදිරිපිටට ආවේ. ඒ රූප මහ භූත ටික ඇසුරු කරගෙන පවතින චිත්‍ර මාත්‍රයක් රූප මාත්‍රයක් කියලා අපි කවදාවත් ඉගෙනගෙන නැහැ, උගන්නලා නැහැ, දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ මේ පෙනෙන රූපයම ඒක අඩංගු ද්‍රව්‍ය, පෙනෙන දෙයටම අයිති, පෙනෙන දෙය ඒ අලංගු ද්‍රව්‍යයටම අයිති කියලායි. ඒ හින්දා අපිට තේරෙන්නේ අපි දැකපු රූප ළඟට ගන්න පුළුවන්, අල්ල ඉඳින්න පුළුවන්, අල්ලලා ගඳ සුවඳ බලන්න පුළුවන්, රස ඉඳින්න පුළුවන් වගේ තැනකින් තමයි අපේ මනස හැදිලා තියෙන්නේ. මේ රූපයන්ගේ සැබෑ ස්වභාවය නොදකින නිසා. ඉතින් මහ භූත රූප කියන්නේ මොනවද, උපාදාය රූප කියන්නේ මොනවද කියලා වෙන වෙනම ඉස්සෙල්ලා ඉගෙනගෙන ඒ රූපය ටික පිරිසිඳ දකින්ද ඉගෙන ගත්තට දැන් අපි කිව්වොත් රූපේ පේනව අල්ලන්න බෑ. වර්ණ රූපය පෙනෙනව අහු වෙන්නේ නැහැ. කයට ගැටෙන දේ ගැටෙනව පේන්නේ නැහැ කියලා කිව්වොත් අපිට පිළිගන්න බෑ. පිළිගන්නේ නැහැ අපි. ඇයි මේ පේන්නේ ඇල්ලුවේ නැද්ද කියලා වගේ දැනකින් තමයි හිතෙන්නේ අපිට. නේද? අපේ ප්‍රපංච මනස ඇදිලා තියෙන්නේ පේන දේ අල්ලන්න පුළුවන්, අල්ලන දේ පේනවා වගේ. ඒ අපි රූපයේ සැබෑ ස්වභාවය නොදන්නාකම, නොදකිනකම නිසා. භිත්තියේ ඇඳපු චිත්‍රය පේනවා, අල්ලන්නට භිත්තිය අල්ලන්න පුළුවන් පේන්නේ. ඒ වගේ යම් වෙලාවක මේ රූප ටික ඔය මම එක උපමාවක් විතරයි ඇහැට පෙනෙන තැනකින් කිව්වේ. නමුත් ඔය වගේ කන කියලා කියන්නේ ශබ්දය කියලා කියන්නේ, නාසය කියලා කියන්නේ ගන්ධය කියලා කියන්නේ, දිව කියලා කියන්නේ රස කියලා කියන්නේ, කය කියලා කියන්නේ උපාදාය රූපමයි. කයට ස්පර්ශ වෙන පොට්ටබ්බ ධාතුව විතරයි මහ භූත. පොට්ටබ්බ ධාතුව කයට ගැටෙන වස්තු උපාදායනේ මේ මහ භූතමයි. ඇල්ලුවොත් හැපෙන්නේ බිත්තිය. අත දැම්මොත් හැපෙන්නේ වතුරේ. කෙලින්ම මහ භූත ටිකම. කයට ගැටෙන්නේ පොට්ටබ්බේ. හිතට සිහි කරන්න පුළුවන් රූපේ උපාදාය. ඔන්න ඔය මහ භූත සහ උපාදාය කියන ටික අපිට පිරිසිඳ දකින්න පුළුවන් නම් පිරිසිඳ දැක්කොත් අතීතයේදීත් ඇස් ඉදිරිපිට ආපු රූප තිබුණ නම් තිබුණු හැම රූපයක්මත් නිබඳුයි. දැන් එන හැම රූපයක්මත් නිබඳුයි. අනාගතයට බලන්න කියලා ගියාමත් හම්බ වෙන්නේ අල්ලන්නවත් බැරි පෙනීමක් විතරක් වෙන රූපයක් විතරයි කියන නුවණ එයාට එනවා. ආධ්‍යාත්මික තමන් කියන පැත්තේ වේවා බාහිර වේවා යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ හැම රූපයක්ම උපාදායයි කියන නුවණ එනවා. කයට ගැටෙන පොට්ටබ්බ ධාතුව විතරමයි මහ භූත නියෝජනය වෙන්නේ. රූප ගුඩවල් වශයෙන් ආයතන වශයෙන් ගැහුවොත් 11ක් තියෙනවා. රූපේ නියෝජනය වෙනවා ආයතන වශයෙන් 11ක්. ඇහැ රූපයක්, ඇහැට පෙනෙන රූපේ රූපයක්, කන රූපයක්, කනට ඇහෙන ශබ්දේ රූපයක්, නාසයේ ගන්ධයේ දිව රස, කය පොට්ටබ්බේ හිතට දැනෙන ධම්ම රූප කියලා රූපේ නියෝජනය වෙනවා 11ක්. ඔන්නෝ රූප ටික පිරිසිඳ දැක්කොත් කාම ලෝකේ නැතකම් නැහැ. කාම වස්තු කාම භාණ්ඩ නැහැ. නේතේ කාම යാനി හිත්‍රානි ලෝකේ. මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි. චිත්තන්ත චිත්‍රානි තතේ ලෝකේ. මේ ලෝකේ චිත්‍ර තියෙනවා. දැන් ඔය පෙන්නපු ඔක්කොම රූප චිත්‍ර. ඈ චිත්තන්ත චිත්‍රානි තතේ ලෝකේ. මේ ලෝකේ චිත්‍ර තියෙන්නේ. නේතේ කාම යන් චිත්‍රානි. මේ චිත්‍ර මේ ලෝකේ චිත්‍ර තියෙනවා. ඒව කාම නෙමෙයි. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. ඒ චිත්‍ර ආරම්භය පුරුෂයාගේ මනස තුල ඇති සංකල්පයයි රාගයයි දෙකටයි කාම කියලා කියන්නේ. ඔය චිත්‍ර මිනිස්සු කරගෙන, පුද්ගලයෝ කරගෙන, සත්තු කරගෙන, තමන්ව කරගෙන ඇසුරු කරන්නේ අපේ මනසින්. අපි ඊයේ මතක් කළා චිත්‍රපටියක හෝ ටීවී එකක පෙනෙන චිත්‍ර ඔක්කොම චිත්‍ර. චිත්‍රපටියක්නේ. චිත්‍රවලින් හැදිච්ච පටියක්. හරිද? චිත්‍රපටියක් ඒකේ. නමුත් නේත්‍රිකාම යන චිත්‍රාංග ලෝකේ. ඒ ලෝකේ චිත්‍ර ටිකක් තියෙන්නේ. කාමයේ නෑ. ඒ ආරම්භය සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. ඒව ද්‍රව්‍ය හැටියට, පුද්ගලය හැටියට, කෙනෙක් දේවල් හැටියට අපේ මනස තුල හදාගත්ත මෙන්න මේ ගොට්ටයි ගොන්නයි කාමේ කියලා කියන්නේ. අපේ මනසේ තියෙන කාම වස්තුව, කාමය අර චිත්‍රය මත පතිත කළාම ඒකට කියන වස්තු කාමේ කියලා. එතකොට ඒ චිත්‍රයම අපිට කෙනෙක් වෙනවා. ඒක දැන් ටීවී එකේ තියෙන රූපෙටත් බලලා අඳින්න පුළුවනි. සතුට වෙන්න පුළුවනි. නේ? අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇස් ඉදිරිපිට ආපු චිත්‍ර රූප තිබුණා නම් ටීවී එකේ උපමාවට බඳු උපමාවෙන් තබා ගන්න ඒබඳු රූපමයි ආවේ. ඒබඳු රූප ඇතුලේ සජීවීව පුද්ගලයෙක් හිටියද? ඉන්න පුළුවන්ද? එහෙනම් අපිට ඉබදු රූප ඇතුලේ සජීවී පුද්ගලයෝ ඉන්නවා තියෙනවා කියන හැඟීම කද දවසේ තියෙනව නේද අපිට? එබඳු හැඟීමක් එක්ක තියෙන ඇලීම් බැඳීමකුත් අපේ මනසේ තියෙනව නේද? මෙන්න මේ ටිකයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කිව්වේ. මෙන්න මේ ඇලීම් බැඳීම් එක්ක මේ රූප සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ දේවල් කාරණා වෙච්ච රූප ටිකක් තියෙනවනේ. ඒ වෑනේ ආදරයේ සෙනෙහස කියන ටික, අම්මා මරුණා තාත්තා මරුණා දුව පුතා මරුණා කියලා අපිට අඬන්න වැළපෙන්න පුළුවන් සම්පූර්ණ කතාවක්. සැබෑවටම ජීවත් වෙන කෙනෙක් ඇති බවට සජීවී කරන කරපු ලෝකයක් ඇති ගතියක් අපේ මනස තුල තියෙනවා. මෙන්න මේ මනස තුල තියෙන මේ පංච උපාදානස්කන්ධය කියන මෙන්න මේ ගතියටයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. ඔය දුක්ඛ සත්‍ය නැත්තම් ඔය පංච උපාදානස්කන්ධ ලෝකේ තවද ඔලට හොඳට තේරෙන්න ඕනේ. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම යම් කිසි රූප ටිකක් තිබුණා නම් ඒ හැම රූපයක්ම TV එකේ තිබුණ රූප බඳු, ජලයේ පතිත වෙච්ච රූප බඳු, බිත්තියක ඇඳපු චිත්‍රයක් බඳු, ඌ රූප ටිකක්ම තිබුණේ අතීතයේ තිබුණෙත් දැන් තියෙන්නෙත් අනාගතයට හම්බ වෙන්නෙත් ඒ බඳුම රූප. ආධ්‍යාත්මිකත් බාහිරත් ඒ බඳුම රූප. අන්නේ ඒ රූපේ ඒ ස්වභාවයේ ඕගොල්ලන් යම් දවසක දැක්කෝ, එදාට මේ ශරීරේ මම කියන මේ සියලු නිමිති වල මගේ කියන මෙන්න මේ මානසය ගෙවෙනවා. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානාලෝසය නොහොන්ති. කොහොම දන්න කොහොම දකින කෙනාටද අතීත අනාගත පච්චුප්පන්නංවා අජත්තංවා බහිද්දාවා ඕලාරිකංවා සුකුවංවා හීනංවා පනිතංවා යන්දුරේ සන්තිකේවත් සබ්බන් රූපං නේතම්මම නේසු හමස්මින් නෙමේසු අත්තාති ඒව මේතං යත්හා භූතන් සම්මපඥාය දත්තබ්බා. මෙන්න මෙහෙම ඇත්ත ඇති ඇටිය නෝනින් දැක්ක යුතුයි. දැන් මේ අපි දකින්නේ අපිට ශ්‍රද්ධාව ඇති වෙන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි. සුවක්ඛාතෝ භගවතා ධම්ම භාගතුන් වහන්සේ මනාකොට දේශනා කරලා තියෙනවා කියලා අපිට මේක ඇත්තයි කියලා පෙනෙන හින්දා. කියන ටීවී එකේ ඇස් ඉදිරිපිටට ආපු රූපය අපි නිකමට කිව්වොත් තථාගතයන් වහන්සේගේ වචනයකින්ම ටීවී එකේ ඇස් ඉදිරිපිටට ආපු රූපය සත්‍යෙක් පුද්ගලයෙක් නෙවෙයි. ඒ ආරම්භය සත්තු පුද්ගල හැඟීමක් සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ රූප ටික තමම්ම හදාගෙන ජරා මරණ දුක් විඳින්න තමනොයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කිව්වොත් අපිට ඒක තේරෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නකොට අපිටත් තේරෙනවා ඇත්තනි. TV එකේ විදුරු ඇතුලේ මිනිස්සු නැහැ, සත්‍ය පුද්ගලයෝ නැහැ. වයර් කන්ඩෙන්සර් ට්‍රාන්සිස්ටර් වගේ කිකියෝ ඒ කැලි ටිකක් තමයි තියෙන්නේ කියලා අපිට හොඳට තේනවා. එබඳු තැනක ඒ රූපේ දිහා බලන අරමිනියා අරමිනියට පිහියෙන් එන්න නේද අනේ අර ළමයට කරපු වෙනස්කම අනේ අර මිනිස්සු අහිංසකයි කිකිය අපි සත්පුද්ගල බවින් දුක් විඳින්න පුළුවන්කමක් අපිට තියෙනවා. ඒතොර බුදුරජාණන් වහන්සේ දේශනා කළොත් මේ දෙක වෙන් කළා. ඇත් ඉදිරි පිටට හම්බ වුනේ අතීතයේදී දැකපු චිත්‍රපටිවල තිබුණු රූපයකුත් දැන් දැකෙන චිත්‍රපටිවල රූපයකුත් අනාගතයේදී පෙනෙන චිත්‍රපටිවල රූපත් සමානවමයි. හැමදාම ඒ රූපවල ඇත්ත නොදන්න කම නිසා ඒ රූපය හිතෙන් හදාගෙන හිතට අරගෙන ඒ රූපේ කෙනෙක් පුද්ගලයේ සත්‍යයක් කළා හිතින් ගන්න එකට තමයි පංච උපාදානස්කන්ධිත උපාදාන වෙනවා කියලා කියන්නේ. එතකොට පංච උපාදානස්කන්ධ ලෝකේ, පංච උපාදානස්කන්ධ ලෝකේ කියනකොට ඒකේ තියෙනවා ඒ පංච උපාදානස්කන්ධ ලෝකේ අම්මල තාත්තල දුවල පුතාල නෑදෑයෝ රන් රිදි බොහොම වටිනා වස්තු ගොඩ තියෙනවා පංච උපාදානස්කන්ධ ලෝකේ. හැබැයි ආයතන ටිකේ තිබුණේ ආයතන ටිකේ තිබුණේ තියෙන්නේ ශුන්‍යතාවය නේද? එතකොට අන්න ඒ ටිකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මහණනි මේ රූපය පිරිසිදු නොදකින්න කම නිසායි උඹලා දුක් විඳින්නේ බොරුවට මේ මනසින් කෙලියසයකට ප්‍රපංචයකට මේක තථාගතයන් වහන්සේම කිව්ව කියන තැනක නෙමෙයි අපිට තේරෙන්න ඕනේ නුවණක් තියෙන කෙනෙකුට සාමාන්‍ය මට්ටමක නුවණක් තියෙන කෙනෙකුට මොනතරම් ඇත්තද චිත්‍රපටිය බලන සිද්ධියේදී බලන්ද අපිරි පුද්ගල භාවයෙන් දුක් විඳිනවා නම් හොඳට සිහියැතුව චිත්‍රපටයට හිත තියලා බලුවාම එතන තියෙන ශුන්‍යතාවය ශුන්‍යතාවයක් කියන තැනක අපි සත්පුද්ගල භාවයෙන් දුක් විඳිනවා නම් අපි මොනතරම් මෝඩද ඒ වගේම එහෙනම් අතීතයේදීත් ඇස් ඉදිරිපිට ආපු හැම රූපම උපන්තුම ශුන්‍යතාවයකින් නම් අපි අනේ අම්මට කොහොමද දන්නේ තාත්තට කොහොමද දන්නේ අයියා අක්කට කොහොමද දන්නේ නැත්නම් මගේ ගෙදර දැන් මොකක් වෙලාද දන්නේ කියලා හිතනකොට හිතන්නේ ටීවී එක දිහා බලාගෙන ඒකේ රූපෙට අඬන මිනිස්සයයි අපි මෙහෙම හිත හිත දුක් වෙන සතුට වෙන අඬන අපේ මනස අතර වෙනසක් නැහැ එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා පෙන්වුවේ මෙන්න මේ ලෝකෙට. මනස තුල අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නෑදෑ ඉන්නවා කියලා පෙනෙන ලෝකෙට. ඔය දුක්ඛ පංච උපාදානස්කන්ධ ලෝකය ඇති වෙලා තියෙන්නේ ඇහැට පෙනෙන රූපයේ ඇත්ත නොදන්නා කම නිසා රස විඳ ගැනීම අනුව බලපු කම නිසායි. ටීවී එකට පතිත වෙච්ච රූපේ ඇත්ත දැක්කෙත් නැහැ ඇත්ත බලන්න අපිට ඕන කමක් තිබුණෙත් නැහැ. නමුත් කකුලුව ඇස් ඉස්සරහට දාගෙන ඉන්නා වගේ ඒ පැත්තටම නැඹුරු වෙලා ඒ තුලම හිත අසුරවපු වැරද්දටයි මනස තුල පැත්තකට ගියාම හොඳ චිත්‍රපටි කතාවක් අපිට ඉතුරු වෙනව නේද? ඉතුරු වුණේ ඇහැට පෙනෙන රූපේ අවිද්‍යාවගේ වැස්ම දුරු වෙලා තණ්හාව නැති වුනොත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ දුකෙන් මිදෙනවා. අතීතයේදීත් මට නොවුනේ නම් දැන් මට නොවේ නම් අනාගතයේදීත් මට නොවන්නේ නම් මොනතරම් සැහැල්ලුවක් තියද මමද නොහිටියා නම් දැනුත් මම නොවේ නම් අනාගතයත් මම නොවන්නේ නම් මගේ උදේකුත් නැත්තම් තිබුණෙත් නැත්තම් තියෙනවත් නෙමෙයි නම් තියෙන්නේද නැත්තම් මට දුක් විඳින්න ශේත්‍රයක් නැහැ. එතකොට මේ විදිහට මේ රූපේ ඇත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇති උනේ රූපේ ඇත්ත නොදන්න අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගෙන් යුක්ත වීම නිසායි මේ කය හටගත්තේ. නැත්තම් මෙන්න මේ පංචපදස්කන්ධ ලෝකය හටගත්තේ. අවිද්‍යාවගේ වැස්ම දුරු වුණොත් තණ්හාව නැමැති විස දෝෂය අතහැරෙනවා. මේ පෙනෙන අරමුණට නැඹුරු වෙලා ඇලිලෙන්න ගතිය අතහැරෙනවා. එහෙම වුණොත් මනස තුල මේ ලෝකය අතහැරෙනවා. ලෝක නිරෝධය වෙනවා. පංචපදස්කන්ධ දුකෙන් මිදෙනවා. කියලා පෙන්නලා ප්‍රතිපදාව පෙන්න සම්මාදිට්ඨිය. ඒ නිසා රූපේ ඇත්ත ඇති හැටි දකින්න. මොකද්ද? හැම රූපයක්ම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මහ භූත සහ උපාදාය රූපයි කියලා දකින්න කියලා පෙන්නනවා. සම්මාදිට්ඨිය. ඔන්න සම්මාදිට්ඨියට මෙන්න රූපේ ඇත්ත ඇති හැටි රූපේ දැකලා අවසන් වෙනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය මහභූත සහ උපාදාය රූපයි කියලා පිරිසිඳ දැක බුදවසට කාමෙන් සම්පූර්ණ ඈතර වෙනවා කාම භවයෙන් මිදෙනවා රූපේ පිරිසිඳ දැක්ක වෙනවා. නමුත් අපි ඒක අහුවට අපිට බෑ බරයි බලයි බර වැඩි තව කිව්වට ඔය කොච්චර කිව්වත් මහභූත සහ උපාදාය රූපයක්මයි තිබුණෙත් තියෙන්නෙත් එන්නෙත් කිව්වට gedi pitima yamba wenna. ඒ නිසා රූපේ පිරිසිඳ දකින්ද රූපයේ පිරිසිඳ දකින්ද උපකාරක ධර්මයක් හැටියට ප්‍රාථමික කොටසක් හැටියට ගන්නවා අපි මොකද්ද කායගත සතිය. කායගත සතිය කියලා කියන්නේ ලොකු මේ රූපයේ පිරිසිඳ දකින්ද යන ලොකු දර්ශනයකට මුල් වෙන මංකේ බ්‍රහ්මචර්යාව සහ ආදි බ්‍රහ්මචාරික කියලා කොටස් දෙකකට බෙදෙනවා කියලා. සියලුම රූප මහභූත සහ උපාදාය රූපයි කියලා දැක්කෝ දකින මට්ටම බ්‍රහ්මචර්යාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරිසිදුවම පේනවා. නමුත් තාම ඒකට බැරි නම් එයා ආදි බ්‍රහ්මචර්යයක බ්‍රහ්මචර්යාවට මුල් වෙන කොටස බලන්න වෙනවා. අපි උපමාවක් කිව්වොත් අද අපි කරන්න කොහොමද කියලා දන්නවද? ටීවී එකේ පෙනෙන රූප පෙනෙනකොට ඒ රූප ඇතුලේ මිනිසුන්ගේ මේ රූපය ඇදලා තියෙන කේස් ලොම් නියද තම්මස් නහර වකුගඩු හදවත ආත්මව දලඹු මේ වගේ කොටස් ටිකකින් නේද හැදිලා තියෙන්නේ කියලා ටීවී එකේ තියෙන රූපෙ දිහා අපි බැලුවොත් හරිද? වැරදි. නමුත් වෙන ක්‍රමයක් අද අපි බලන මේ රූපේ විදර්ශනා කරන කායගත සතිය මට්ටම පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ඔය බලන එක තුල තව අවිද්‍යාවේ වැස්ම තියෙනවා ටිකක්. තේරුණාද? පිරිසිදුම තාම අපි රූපේ දකින්නේ නැහැ. දැන් ඇත්තටම ටීවී එකේ පෙනෙන රූපය ඇතුලේ කොනක කොටස බලන්න යමක් තියෙනවද? මේ වර්ණ සතහනක් කියන දැක්ම විතරම ඉතුරු වෙන්න ඕනේ නේ. ඒ වගේ මේ රූපේ තාම අවිද්‍යාව ඇතුලේ අපි හුරු වෙනවා. මේ අවිද්‍යාව එච්චරට බරයි එච්චරට බලයි. ඒක අඩු කරගෙන රූපේ ඇත්ත පෙනෙන මට්ටමට ගන්නයි මේ කායගත සතිදින් ඒක ඒකට පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ. මේකට පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ. මොකද මේ ටීවී එකේ පෙනෙන රූප වගේම රූප ටිකක් මේ තියෙන්නේ. වර්ණ සතහනක් මහභූත ටික ඇතුළු කරගෙන පවතින වර්ණ සතහනක් කියන නුවණ එල්ලඹ සිටියොත් පුද්ගලයේ කෙනෙක් හැටියට මේ පැත්තට අපි හිතින් කින් කින් කරන්නෙම නැහැ. නමුත් ඒ දැක්ම ගන්න අපිට තාම බෑ. තාම අපි දක්ෂ නැහැ. අනුකුබ්බ කිරියා අනුපුබ්බ සික්කා අනුකුබ්බ ප්‍රතිපදා. ඒ වගේ මේ ප්‍රතිපදාව අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්වයෙන් හික්මෙන්නේ අනුපූර්වයෙන් තමයි නැඹුරු වෙලා තියෙන්නේ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික තමයි කෙලස් ගෙවෙන්නේ. ඒ නිසා මෙන්න මෙබඳු දර්ශනයක් දැකලා රූපේ පිරිසිඳ දැකපු දවසටයි පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්නේ. මරණයෙන් පස්සේ නෙමෙයි. එයා දන්නවා රූපේ පිරිසිඳ නොදකින තාක් තණ්හාව නැති වෙන්නේ නැහැ. තණ්හාව නැති නොවන තාක් පංච උපාදාන ස්කන්ධ ලෝකේ පවතිනවා. රූපේ ඇත්ත දැකපු දවසට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් පංච උපාදාන ස්කන්ධ ලෝකේ මිදෙනවා. මට අඬන්න වැළපෙන්න දුක් විඳින්න සිහි කරන්න නෑදෑය ඉතුරු වෙන්නේ නැහැ. මට නැති වෙන්න විනාශ වෙන්න වටිනා ද්‍රව්‍ය ඉතුරු වෙන්නේ නැහැ. ද්‍රව්‍ය වටිනා ද්‍රව්‍ය දිනවා මම තණ්හාව නොකර ඉන්නව නෙමෙයි. එහෙම ද්‍රව්‍යම නැහැ. තණ්හා කරන්න තමුනුත් නැහැ. දැන් අපිට බොහෝ වෙලාවට හිතෙන්නේ වස්තු තියේ තණ්හා නොකර ඉන්න ඕනේ කියලානේ නේද? නමුත් චිත්‍රයක් ඇතුළේ වටිනා වස්තු තියෙනවද? නැහැ. එහෙනම් ඇක්ටිග්‍රිපිටේට ඇහෙන් දැකපු යම්ම රූප තිබුණා නම් හැම රූපයක්ම සමානමයි චිත්‍රවලට. එහෙනම් වස්තු දැකලා තියෙනවද අපි? මිනිස්සු දැකලා තියෙනවද? නමුත් ප්‍රපංච මනසට අවිද්‍යාවෙන් වැසුණු මනසකට අපිට වටිනා වස්තු පුද්ගලයෝ ඉන්නවා තිබුණා තියෙනවා කියන තැනකින් තමයි පේන්නේ. ඒක තමයි ලෝකේ. ඒ හින්දා මේ ගනුදෙනුව තියෙන්නේ. ඒ හින්දායි ගහ ගන්නවා, මරා ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, රත්තරන් හොරකම් කරනවා, මුදල් හොරකම් කරනවා, රිදි හොරකම් කරනවා, කේකියා මේ සතර මහා ධාතුවට පොරකන්නේ. සතර මහා ධාතුයේ මේ පොරකන්නේ ඔක්කොම තමන්ගේ මනසේ තියෙන මේ තණ්හා නැමැති ඡායාවට රැවටිලා. අන්න ඒ ටික ගෙවා ගන්නයි රූපයත් දකින්නේ. රූපයත් බලන තැනට දක්ෂය කරගන්නයි කායගත සතිය වඩන්නේ. මේක කෙනා කෙනාටම මිසක කරන්න දෙන්නේ මේකේ වැරද්ද හදාගත්තේ තම තමන්ම නම්. තමන්ගේම ඇස් ඉදිරිපිට දාපු අනාත්ම රූපේට රූපේ ඇත්ත නොදන්නාකම නිසා තමන්ම නම් ලෝකේ හදාගත්තේ මේක ලියා ගන්න වෙන්නේ තමන්ටම. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් කියලා සත්පුරුෂයෙක් වෙලා අපිට පෙන්නවා මේ නිස්කාරණේ බොරුවකට. ඒ කියන්නේ තියෙන දුකකට දුක් විඳတာ කමක් නැහැ. ඇත්තටම කෙනෙක් ඉන්නවනම් ඉන්න කෙනා ලෙඩ වෙච්ච මහලු වෙච්ච මැරිච්ච නිසා දුකක් විඳනනම් ඒත් කමක් නැහැ. තව නැති තැනක ප්‍රපංච ටිකකින් දුක් විඳින එකයි තණ්හාව නිසා මේ දුක එන්නේ. කෙලෙස් ටික නිසා විඳින මේ දුකක් තියෙන්නේ. තණ්හාව නැතිනොත් මේ දුක නැති වෙනවා කියලා පෙන්නලා ඒ කෙලෙස් ටික නැති වෙන්නේ තණ්හාව නැතිව සම්මාදිට්ඨිය මෙන්න මේ ඇත්ත දකින්ද කියලා පෙන්නනවා. එතකොට රූපය ඇත්ත වේදනාවට තියෙන අපි රූපය ගැන විතරක් කතා කරන්නේ මේ කායගත සතියේ ඉඳ හදා ගන්න. මේ හැම වාරයකටම මම මතක් කරන්නේ මොන හරි දෙයක් අපි කරද්දි කරන්නේ ඇයි කියන දැනුම අවබෝධය අවශ්‍යමයි. අපි මේ කායගත සතියේ වඩන්නේ මේ තරම් උත්සාහවත් විය යුත්තේ, මේ තරම් වීර්යවත් විය යුත්තේ, මේ තරම් ධෛර්ය දැම්ම යෙදිය යුත්තේ මොකක් නිසාද කියන අර්ථය අපිට තේරලා තියෙන්න ඕනේ. නිෂ්පල එකක් බලාගෙන නෙමෙයි, මෙහෙම යනකොට නිවන් දකී කියන එකකින් නෙමෙයි. කායගත සතිය වඩන්නේ මොකටද? හොඳට තේරෙනවා, හොඳට දන්නවා මේ විදිහට කය කෙරේ හිත යොමු කරගෙන කයේ ඇත්ත බලන්න 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 අවිද්‍යාව රළු මට්ටම ගෙවෙනවා, තණ්හාව රළු මට්ටම ගෙවෙනවා. අවිද්‍යාව රළු මට්ටම, තණ්හාව රළු මට්ටම ගෙවෙනකොට හැම රූපයක්ම මහ භූතයි උපාදාය රූපයි කියන එක පෙනෙනවා. ඒ කියන්නේ ඕගලන්ටම කිසිදු සැකයක් නැතුව ඇස් ඉදිරිපිටටම හිතලා නෙමෙයි මෙනෙහි කිරීමකින් තොරව පෙනෙන රූපේ චිත්‍රයක්මයි කියලා තේමෝ. කෙනෙක් පුද්ගලයෙක් හැටියට ගහන්න හෝ බයින්ද හෝ ඒ අරබය හිතන්න කියන්න කරන්න යනවද? යන්නේ නැහැ. ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ, ඇදහිමක් අවශ්‍ය නැහැ. ඔගොල්ලෝ සතිපට්ඨානේ වැඩුවෝ මේ රූපයන්ගේ සැබෑ ස්වභාවය පේනවාමයි. ඔන්නම එකක් කියන්න පුළුවන් නම් සත්ව පුද්ගල භාවයේ හිතට දැනෙන්නේ නැති විදිහට ටීවී එකක රූප බලන්න. එහෙම බලන්න පුළුවන් නම් ඔයගලන්ට මේ රූප ටිකක් බැලිය හැකි. මේ රූප වල තේමට්ටම පේනවා. දැන් හොඳට පේනවනේ ටීවී එකේ තියෙන රූපේ කෙනෙක් නෙමෙයි කියලා. නමුත් ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි. කෙනෙක් පුද්ගලෙක් හැටියට තමන්ට තේරෙන්නේ පෙනෙන්නේ නැතුව රූපේ පවතින සැබෑම ස්වභාවය මේ චිත්‍රයක් කියන එක දකින්න පුළුවන් විදිහේ මට්ටම කදාගන්න හදාගෙන ටීවී එකක් ගාවට බලන්න. ඕගලන්ට බලන්න කතාවක් නැති වෙයි, චිත්‍රපටයක් නැහැ. එතකොට ඒක පුද්ගලයා පෙනෙන්නේ නැත්තම් මේ ඇහැට පෙනෙන එකේ පෙනෙන්නේ නැහැ. මේ ඇහැට පෙනෙන එකේ පුද්ගලයා පෙනෙන තත් චිත්‍රපටියත් ඕගලන්ට කෙනෙක් පෙනෙනවා. එතකොට මේ කායගත සතිය වඩන්නේ කොයි තැන දක්වාද? මොකටද? රූපේ පිළිසිඳ දකින්නේ. ඇයි රූපේ පිළිසිඳ දකින්නේ? මොකටද රූපේ පිළිසිඳ දකින්නේ? රූපේ පිළිසිඳ නොදැකීම නිසා යම් රූපය අරඹය තණ්හාවෙන් හැසිරලා පංච උපාදානස්කන්ධ දුකක් හැදුනා නම් මේ රූපේ පිළිසින් දැක්කපු දවසට තණ්හාව නැති වෙලා මේ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා කියන නුවණ තියෙනවා දන්නවා. ඒ කියන්නේ හොඳටම තේරෙනවා එයාට පෙනෙන රූප ඔක්කොම මෙහෙම පෙවුනොත් නෑදේකම් නෑ නෑම රූපෙකම. හිටිනවද නෑදේකම්? පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා කියන එක එයාට මේ දර්ශනින් පේනවා. ඒ කියන්නේ ටීවී එකේ පෙනෙන රූප වගේ ඔක්කොම රූප ටික පෙවුනොත් අතීතයේදීත් නෑ යෝ හිටියා නෙමෙයි, දැන් ඉන්නවත් නෙමෙයි, අනාගතයේදීත් ඉන්නේ දෙන මමද හිටියා නෙමෙයි, ඉන්නවත් නෙමෙයි, ඉන්නේ දෙන කියන ටික එළඹ සිටිනවා. ඒ නිසා මේ ජරා මරණ දුකෙන් මිදෙන්න දරණ උත්සාහය. තාපයෙන් ගතු අජරාමර බව. අජර කියලා කියන්නේ ජරාවක් නෑ, අමර කියලා කියන්නේ මරණයක් නෑ. ජරා මරණ තියෙන්නේ සත්ව පුද්ගල ආත්මීය වූ දේවල් වල. ජරා මරණ තියෙන්නේ රන් රිදී මුතු මණික් ආදී වස්තු වල. ද්‍රව්‍ය කාරණා වස්තු පුද්ගල දේවල් වල තමයි ජරා මරණ තියෙන්නේ. සත්ව පුද්ගලයන්ගේ ජරා මරණ තියෙන්නේ සත්ව පුද්ගල ඉන්න නිසානේ. එතකොට රූපයේ පිරිසිදු දැකපු දවසට තණ්හාව නැහැ. අම්මට, තාත්තා, අයියා, අක්කා, නැන්දා, මාමා තමන් ගැන තියෙන තණ්හාව නැහැ. ඒ රූපයේ පිරිසිදු දැක්කාම තණ්හාව නැති වුණාම මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ වෙනවා කියලා දන්නවා. ඒ නිසා රූපයේ පිරිසිදු දකින්නයි මේ සත්‍යපට්ඨාන කායගත සතිය වඩන්නේ කියන දැනුම එනවා. අරගෙන එක තැනක ඉඳගෙන ඉන්නකොට අපි අර දවල් මතක් කළා වගේ සති නිමිති හිත තබාගෙන සීහියෙන් ආස්වාස කරනවා, සීහියෙන් ප්‍රාස්වාස කරනවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හිත දැඩි කරගන්නවා. ඒත් දන්නේ නැව ටිකකින් හිත අහකට යනවා. ගියාම ආයෙත් මතක් කරලා ගන්නවා. අරගෙන වෙනකට වඩා හිතේ උද්‍යෝගමත්කම, ඊර්යවන්තකම, හිත දැඩි කරගැනීමකට නෑ, හිත දැන්නම් යන්න දෙන්නෙම නෑ කියලා හොඳ අවදි බවක් ඇති කරගන්නවා. ඇති කරගෙන සති නිමිති හිත තියාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. එහෙම කළත් ඒ දැඩි බව, වීර්ය හිමින් දැනෙම නැතුව ටික 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 අඩු වෙලා ආයෙත් හිත අහකට යනවා. ඊට පස්සේ ආපහු හිත දැඩි කර ගන්නවා. මේ වගේ හිත අහකට යනවා, ආයෙත් ගන්නවා. ඔහොම 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 ඕක තමයි අභ්‍යාස කරනවා, පුරුදු කරනවා, වඩනවා කියලා කියන්නේ. සති නිමිති හිත තබපු ගමන්ම හිත එහෙමම නතර වෙලා දුවන්නවත් නැතු ඉන්නවනම් වඩන්න දෙයක් නැහැ. බහනෝ කියලා අමුතින් කරන්න දෙයක් නැහැ. ඉතින් හිත තියෙනවනේ එහෙම. නමුත් එහෙම බැරි නිසා, නොපවතින නිසායි අපිට ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒ විදිහට හිතේ 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 කතා කරන මේ ගතිය ටික ටික අඩුවෙන්න සති නිමිත්ත හිත බැඳිලා අස්තතපත්වාසියත් එක්ක සිහි නුවණ තියෙන ගතිය වැඩි වෙනවා. ඒ ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න එක එක දේවල් හිතෙන ගතිය අඩු වෙනවා. මේ විදිහට එක තැනක ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය වඩනවා. ඊට පස්සේ ඊට අමතරව එතන නැගිටිනකොටම කය පැත්තට හිත තබාගෙන නැගිටිනවා කියන එකට දැනුම් සහිතව සිහිය ඇතුවම නැගිටිනවා. බාහිර කෙනෙක් ගැන හිත හිතා නැගිටින්නේ නැහැ. බාහිර දෙයක් කරන්න ඕනේ කියන කමින් නැගිටින්නේ නැහැ. යමක් කරන්න ඕනේ කියන අදහස තිබුණත් අදහස ඇතුව නැගිටිනවකට නැගිටිනවව දන්නවා. දැනුම් සහිතව බාහිර දේවල් එක ගනුදෙනු කරන්නේ ආධ්‍යාත්මික පැත්තේ හිත තබාගෙනමයි. තමන් රක්ෂිත ස්ථානයක ඉඳගෙනමයි. අපි ගැඹුරු ලිඳකට ප්‍රපාතයකට එබෙනවා නම් එබිලා බලන්නේ කඹයක් හරි අල්ලගෙන ගහක් හරි අල්ලගෙන එහෙමත් තමන් වැටෙන්නේ නැති වෙන්න මේ පැත්තෙන් හොඳට රැකවරණයක් තබාගෙනයි ප්‍රපාතයට එබෙන්නේ නේ. ඒ වගේ ඇහැ ප්‍රපාතයක් රූපය ප්‍රපාතයක් ජාති ජරා මරණ සංඛ්‍යාත ජාති ජරා මරණ සංඛ්‍යාත දුකට පමුණුවන ප්‍රපාතයක් ඇහැ ප්‍රපාතයක් රූපය කන ප්‍රපාතයක් ශබ්දේ ප්‍රපාතයක් ඔබ වැටෙන්නේ ජාති ජරා මරණමැති වලට. ඒ නිසා ආධ්‍යාත්මික පැත්තේ හොඳට සිහිය තබාගෙන නුවණ තබාගෙන ඒ පැත්තට එළඹෙන්න. එහෙම වුණොත් ඔබ වැටෙන්නේ නැහැ ඒ ප්‍රපාතෙට. ඒ ලෝකෙ ඇත්ත වෙන්නේ නැහැ. ඒ නිසා ඉඳගෙන භාවනා කරලා නැගිටිනකොට නැගිටින බවට සිහියයි, යනකොට යන බවට සිහියයි, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බවට සිහියයි, ඉඳ ගන්නකොට ඉඳ ගන්න බවට සිහියයි. හැම වෙලාවෙම හතර ඉරියව්ව ගැන දැනුම් සහගතව කරන්න. ඒ කියන්නේ වැඩි කාලයක් ඔබ තුල ඉන්නවා. වැඩි කාලයක් ඔබ කායගත සිතින් ඉන්නවා කියන එකට නිදසුනක් ඒ. ඒක බැරි හිඳ තමයි පුරුදු වෙන්නේ අපි. ඒ හිඳයි මේක පුරුදු කරන්න කියලා කියන්නේ. අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ජීවිතේ අනන්ත ජාති සංසාරේ බාහිරයේ දිහා බලාගෙනම හිතින් කිංකිරින් කරන්න. නමුත් කොච්චර බණ ඇහුවත් හරියන්නේ නැහැ. මේක අභ්‍යාස කට යුතුමයි. තමන් හුරු විය යුතුමයි ලෝකේ ජීවත් වෙන්න ලෝකෙට පතිත නොවි. ඒ නිසා කුමන ඉරියව්වක් පැවැත්වුවත් ඉරියව්ව පැත්තට සිහියයි. යම් කිසි වැඩ කටයුත්තක් කරනකොට කරන දේට සිහියයි. කුමන ආකාරයකින් සිහියද? මේ කය ආහාරයෙන් හැදුණු මේ සතර මහා ධාතු රූපයක් එක්කයි ගනුදෙනු කරන්නේ කියන එකට සිහියයි. ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් 32ක එක්කයි ගනුදෙනු කරන්නේ කියන එකට සිහියයි. ඒ විදිහට මේ කය කුණුපු වශයෙන් හෝ බලන්න, ධාතු වශයෙන් හෝ බලන්න, නවසීවිතිකේ වශයෙන් හෝ බලන්න. ඒ කියන්නේ අනේ මේ රූපය විඥානේ නිරුද්ධ වුණොත් ඉදිමිල නිල්වල පුපුරල ඕජාව ගලන තත්ත්වයට පත් වෙන රූපයක් නේද මේ කියන එකට සිහියයි. ඒ වගේ නවසීවිතිකේම පාඩම් කරගන්න පාඩම් කරගෙන ඒ හැම ගතියක්ම මේ ශරීරෙට ආදේශ කරන්න. තාම ඒ தත්ත්වයට පත් නොවුණු මේ කය මේ தත්ත්වයට පත් වෙන්න පුළුවන් එකක් නේද මේ කියලා කොහොම බලන්න බලන්න මේ කය මම කියලා ඇසුරු කරපු ගතිය ගෙවෙනවා, අඩු වෙනවා. මගේ තව සත්‍ය පුද්ගලයෝ කියලා ඇසුරු කරපු ගතිය ගෙවෙනවා. ඒ ගෙවෙන්න ඕගලන්ට මේ රූපයේ සැබෑ ස්වභාවය ටික ටික පේනවා. ටික ටික මොනතරම් ඇත්තද මේක කියලා පෙනේ. රූපය හොඳටම පිරිසිඳ දැකපු දවසට ඕගොල්ලොම කියන වචනයක් තමයි අපි උදේ හවස වන්දනා කරන්නේ. මොකද්ද? සුවක්ඛතෝ භගවතෝ දම්. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙනවා නේද? මොන තරම් ඇත්තද කියන එක පෙනෙන්න ඕනේ ඕගොල්ලෝ රූපය දැකපු දවසට. ඒක තමයි මෙන්න. එදාට තමයි ධර්මයේ ගුණ ඕගොල්ලන්ට දැනෙන්නේ. සන්දිටිකයි යකාලිකයි මෙහෙ ඉන්න මෙහෙ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට ඕගොල්ලොත් කියන බය නැතුව. ඇස් ඉදිරි පිටට මිනිස්සුන්ගේ පුද්ගලයන්ගේ සත්වයන්ගේ රූප ආවේ නැහැ, එන්නේ නැහැ, ආවනම් එන්නේ මෙන්න මෙබඳු දෙයකුයි කියලා ඕගොල්ලන්ට පේන දේ ඕගොල්ලෝ කියනවා එදාට. ඒ නිසා ඔන්න ඔය වගේ අර්ථයක් සඳහායි අපි භාවනා කරන්නේ කියන ටික තේරුම් ගන්න. තේරුම් අරගෙන දැන් හැමදෙනාම අර වගේ භාවනා කරන්න මෙතන හරි තැන් තැන් වලට හරි ගිහිල්ලා ඉඳගනිමින් සක්මනෙමි. අර මං කිව්වා වගේ සති නිමිත් හිත තබාගෙන හිත දුවන්න නොදී සීයෙන්ම ආනාපාන සතිය වඩනවා. ආපහු හිත හකට ගියොත් ආපහු ගන්නවා. ආපහු සීයෙන් ආනාපාන සතිය වඩන මේ වගේ ටිකක් කළා භාවනා කරන්න පුළුවන්කම තිබුණා. හිතාමතාම නැගිටින්නේ. සති නිමිත් හිත තබාගෙන කය කෙරෙහි සිහියෙන් කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපී සෙලවීම නේද මේ? මේ සතර මහා ධාතු කය දැන් මේ විදිහට නේද මේ පවතින්නේ? මේ සතර මහා ධාතු කය දැන් මේ චේතනාවෙන් පිළියෙල වෙලා නේද මේ තියෙන්නේ කියන ආකාරයේ යෝනිසෝ මනසිකාරයකින් කුමන හෝ කෙලෙස් ගෙවෙන මනසිකාරයකින් සක්මන් කරන්න ටිකක් ඉස්සරහට සති නිමිති තබා ගන්න. ඉස්සරහට යන්නව බහු වෙන්න මේ විදිහට විනාඩි 15ක් විතර සක්මන් කළා. ආපහු හිට ගන්න. ඉඳගෙන ආයත ආනාපාන සතිය වඩනවා. ඒ විලාසිතී දර්ශනා කරන දොත් යන්න ඕනේ. ආනාපාන සතියට අමතරව විහිසක් වගේ දැනෙනු නම් ආනාපාන සතිය පොඩ්ඩක් අතහැරලා මේ කයේ කුණු පුකොටස් වශයෙන් ධාතු වශයෙන් ඉඳගෙන ඉන්නකොට බැලුවට කමන්නේ. එහෙම හෝ ආනාපාන සතිය හෝ වඩනවා. නැගිට්ටට පස්සේ සති නිමිතේ තත අරින්නේ ආනාපාන සතිය අහුවෙන්නේ. සති නිමිත හිත තබාගෙන කය අනාත්ම ආහාරින් හැදුණු සතර මහා ධාතු කයේ පැවැත්ම ත සිහිනුවණින් සක්මන් කරනවා. මේ කය මම කියන හැඟීම කයට බැහැලෙන්නේ නැති වෙන විදිහට මම ඇවිදිනවා මම සක්මන් කරනවා මම යනවා එනවා කියන හැඟීම ගෙවෙන විදිහට හිතගෙන සක්මන් කරනවා. ඔය විදිහට ඉඳගනිමින් සක්මනමින් ඉඳගනිමින් සක්මනමින් භාවනා කටයුතුයි. මෙතන ඉඳලා අඩුම රෑ 10 වෙනකන්වත් ඉන්න ඕනේ. පාන්දර නැගිටින්න තියෙන හින්දා ඈත කුටි වල ඉන්න කට්ටිය වුණත් යන්න එපා. පුළුවන් අය වැඩි පිටසක්ම මේ ශාලාවෙම ඉන්න. ඊටපස්සේ උදේම නැගිට මූණ කට්ටියක් හොදගත්ත වන්දනා කළා. උදේත් ඒ විදිහට භාවනා කරනවා. මමත් විටින් විට එනවා. හොඳයි, තෙරුවන් සරණයි. I don't know.